නිවේදනය විසර්ජන පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයේ පැවැත්වෙන කාල සීමාව තුළදී විශේෂයෙන්ම නොවැම්බර් 21 සෙනසුරාදා 23 සඳුදා එනම් අද දින 24 සහ 24 අඟහරුවාදා න්‍යායපත්‍රයට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න කරන පාර්ලිමේන්තු ප්‍රශ්න ඇතුළත් නොවීම පිළිබඳ මේ සභාවට කරුණු පැහැදිලි කිරීම යෝග්‍ය බව අදහස් කරමි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 ප්‍රකාරව වාචික පිළිතුරු අපේක්ෂා කරන යම් පාර්ලිමේන්තු ප්‍රශ්නයක් න්‍යායපත්‍රය ඇතුළත් කිරීමට හිමාඩු දින හැර සම්පූර්ණ දින 7ක් විධිමත් දැනුම් දීමක් කරනු ලැබිය යුතු බව අවධානයට යොමු කරනු කැමැත්තෙමි. විසර්ජන පනත් කෙටුම්පත් විවාද කිරීමේ දින පිළිබඳ අවසාන තීරණයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව විසින් 2020 නොවැම්බර් 11 වෙනි බදාදා එළඹ බැවින් න්‍යායපත්‍රය ඇතුළත් විය යුතු පාර්ලිමේන්තු ප්‍රශ්න පිළිබඳ විධිමත් දැනුම් දීම 2020 නොවැම්බර් 13 වෙනි සිකුරාදා නිකුත් කරලද අංක 2.1 න්‍යාය පුස්තකය මගින් පරිපූර්ණකයේ මගින් කරන ලදී. ඊට අනුකූලව විධිමත් දැනුම් දීමේ නිවාඩු දින හැර සම්පූර්ණ දින 7ක කාලය සම්පූර්ණ වන නොවැම්බර් 25 වෙනි බදාදා සිට දෙසැම්බර් 10 දින දක්වා කාරක සභා අවස්ථාවේ විවාදයේ පවත්වනු ලබන දිනවලදී පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණු ප්‍රශ්න ලැබුණු අනුපිළිවෙලට ප්‍රශ්න 8 බැගින් එම එක් එක් දිනට අදාළ න්‍යායපත්‍රයට ඇතුළත් කිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු කර තිබෙන බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි.
විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රශ්න අහනවට විරුද්ධ වෙනවද? මෙතනයි ප්‍රශ්න අහන වෙලාව තමයි අපිට දින එක වෙලා අපි එකග උන්නේ. අපි ප්‍රශ්න දීලා තියෙනවා වෙලාවට. අපි ඕන පරීක්ෂණයක් කළා අපේ
පක්ෂනායක රැස්වීමක් ඇඳවලා මේ කාරක සභා අවස්ථාවේ ඇති වී තිබෙන අලුත් තත්ත්වයන්ද පොඩ්ඩක් සාකච්ඡා කරන්න. අද දිනේම පක්ෂනායක රැස්වීමක් පවත්වනෝ නම් හොඳයි කියලා අපි
මෙතන ප්‍රශ්නේ වුණේ මේ න්‍යාය පුස්තකයට ඇතුළු කිරීමට කාලය මදි වීම තමයි උනේ මේ ගැටලුව.
ඒ උඩට සර් ඔය කාලේ මදිුරයි කියලා හිතමුකෝ. ඕක
තමයි තියෙන්නේ
මේ මේ මේ
මේ මේ
මේ අලුත් අත්ති නිසා දවස් දෙකක් එහාට මෙහා කරලා දාන්න තිබ්බට.
ගරු
කථානායකතුමනි, දැන් ඔතන ඇත්තටම දැන් අවසානයේ ඔබතුමා කියපු කාරණේ මන්ත්‍රීවරු ප්‍රශ්න යොමු කරපු විදිහට න්‍යාය පුස්තකය ඇතුළු කරනවා කියන කාරණේ. එතන යම් ගැටලුවක් තියෙනවා. ප්‍රශ්න 8 වුණාම ගරු කථානායක, මම දන්න විදිහට මම ප්‍රශ්න මේ වෙනකොට 300 හා ප්‍රමාණයක් දීලා තිබෙනවා. හැබැයි ප්‍රශ්න 8 එනකොට මට දවසක දෙකක ප්‍රශ්න අහිමි වෙන්න යනවා. ඒක ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා කරු කතාව නිසා. අකපැත්තකින් අපේ ප්‍රශ්න ඇහිම නතර කරනවා. ඒ වගේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය ටික නැති කරා මේ පාර්ලිමේන්තුවේ වැඩක් නැහැනේ කරු කතානායකරු. රටට වග කිය යුතු ජනතා නියුතු පත් කරලා ඇවිල්ලා තියෙන්නේ අපේ ඒ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න නෙවෙයි නා. ඒක මේ පාර්ලිමේන්තුවෙන් ඉඩ හුරනවා. මේ පාර්ලිමේන්තුව මොකටද කරු කතානායක?
ඒ විදිහ අදහසක් නෙවෙයි මන්ත්‍රීතුමා. මේකේ මේකේ පැහැදිලිව තියෙනවා. මේක ඔන්න ඔබතුමාට දෙන්නම් මං පිටපතක්. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 ප්‍රකාරව වාචික පිළිතුරු අපේක්ෂා කරන යම් පාර්ලිමේන්තු ප්‍රශ්නයක් න්‍යායපත්‍රයට ඇතුළත් කිරීමට නිවාඩු දින හැර සම්පූර්ණ දින 7ක විධිමත් දැනුම් දීමක් කරනු ලැබිය යුතු බව අවධානයට යොමු කරන කැමැත්තෙමි. ඉතුරු ටික ඉන්න තව තියෙනවා. විසර්ජන පනත් කෙටුම්පත විවාද කිරීමේ දින පිළිබඳ අවසාන තීරණයකට පාර්ලිමේන්තු කටයුතු කාරක පිළිබඳ කාරක සභාව විසින් 2020 නොවැම්බර් 11 වෙනි බදාදා එළඹි බැවින් න්‍යායපත්‍රයට ඇතුළත් විය යුතු පාර්ලිමේන්තු ප්‍රශ්න පිළිබඳ
විධිමත් දැනුම් දීම 2020 නොවැම්බර් 13 වෙනි සිකුරාදා නිකුත් කරන ලද අංක 2.1 න්‍යාය පත්‍රයේ න්‍යාය පුස්තක පරිපූර්කයේ මගින් කරන ලදී. මෙන්න මේ. ඔව් විජේ සිරිමන්තුමා.
මොනේ ඔය පිළිබඳව විවාදයක් නැහැ. ඔබතුමාලා ගත්ත තීන්දුව නීති අනුකූල ගත්ත කියන කාරණේ අපිට විවාදයක්. අපිට වෙන අසාධාරණේ තමයි ඔබතුමා කියන ওই දිනවකවානුත් එක සලකලා තමයි මේ කියන ප්‍රශ්න ටික මම දීලා තියෙන්නේ. හැබැයි ඔබතුමාලා පළවෙනි ප්‍රශ්න 8 අහනවා, ඊළඟ අහන්නේ 8 ඉඳන් ඊළඟ. එතකොට මගේ ප්‍රශ්නයක් නැති වෙනවා කරුකට.
මෙන්න මේ වගේ
ගැටලුවක්. මට ලොකු අසාධාරණයක් කියලා. මොකද මම ඔබතුමාලා කියන ක්‍රමවේදයට, පාර්ලිමේන්තු නීතියට, සම්ප්‍රදායට ගරු කරලා ප්‍රශ්න ටික දීලත් මට දවස් දෙකකට ප්‍රශ්න නැති වෙනවා. ඉතින් ඒක සලකලා බලලා කටයුතු කරමු. අපේ මහලේ කන්තුමාලා දැන් බලන්න
මේ
වෙනකොට කරුක මා කතානායකතුමනි අපි දකිනවා. දැන් මහලේ කන්තුමා සභානායකතුමා ළඟට ගිහිල්ලා තමයි ඔක්කොම කතා කරන්නේ. අපේ යහපාලන ආණ්ඩුවේ මේ ගරු නිලධාරීන් හරි ඉතාල කැමැත්තෙන් මෙතන හිටියා. ඉතින් විශේෂයෙන්ම මහලේ කන්තුමාලා එදා විශාල වශයෙන් තමන්ගේ ගරුත්වයේ රැකියාව ආරක්ෂා කරගෙන අද පාර්ලිමේන්තුවේ මේ නිලධාරියොත් බය කරන් ඉන්නේ මේ ආණ්ඩුව.
හරි, බොහොම ස්තුතියි. නෑ මේ සභානායකතුමා සමග කතා කරන්න නැතුව මේ ප්‍රශ්න විසඳ ගන්න බෑ.
පාර්ලිමේන්තු පක්ෂනායක රැස්වීමේදී බොහෝ දේවල් කතා කරලා යම් යම් දේවල් සීමා කරගෙන තිබෙනවා. ඒක පසුපැල මන්ත්‍රීතුමාලා දන්නේ නැත්නම් මම කනගාටුයි. පොඩක් ඉන්න නිකන් අපි කාටත් පුළුවන් ඕන තරම් අහන්න කතානායකතුමාගේ. ඒ විදිහේ ප්‍රචාරයකට පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ගේන්න ඕනේ නැහැ. සභානායකතුමා ඉන්නවා, අපේ අනිත් ප්‍රධාන ඉන්නවා, ප්‍රශ්න අහන්න පුළුවන්. නිවැරදි කිරීමක් අවශ්‍ය නම් අයිතිවාසිකමක් වෙනුවෙන් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කිසිම අයිතියක් යටත් කරන්න සූදානම් නැහැ. නමුත් පාර්ලිමේන්තුවේ අයිති හා ගෞරවයත් ආරක්ෂා කරමින් ඉදිරියට ගමන් කරන්න. ඒ නිසා තමයි විපක්ෂයේ අනිත් පක්ෂ ඔක්කොමත් එක්ක ඉඳගෙන කතානායකතුමා සාකච්ඡා කරන්නේ.
ගරු කතානායකතුමනි, දැන් මේ ප්‍රශ්න අහන එකේ දැන් මේ තාක්ෂණික ගැටලුවක් ගැන ඔබතුමා කියන්නේ. මේ තාක්ෂණික ගැටලුවක් හින්දා ප්‍රශ්න අහන්න ප්‍රමාද වීම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගරු කතානායකතුමනි, මේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමා කියන ওই සංහිඳියාව මේ පාර්ලිමේන්තුවේ තියෙනවා නම් රාජ්‍ය මුදල් කාර්ක සභාව බලෙන් බලහත්කාරකමින් විපක්ෂයේ තියෙන එක අරගන්න ඕන කමක් නැහෙනි. ඒ හින්දා අපි කියන්නේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රියෝ විපක්ෂයේ අඩුම ගාණ ජනතාව ආමන්ත්‍රණය කියන එකම අවස්ථාව ප්‍රශ්න අහන්න තියෙනක. ඒක වහලා දාන්න එපා කියන ඉල්ලීම කරන්න. මොකද එතනින් එහාට මේ පාර්ලිමේන්තුව අපි ඇවිල්ලත් වැඩක් නැති.
බොහොම ස්තුතියි. ඔව් රංජන් රාමනායක
මන්ත්‍රී.
නලින් බණ්ඩාරවන්තයා.
ගරු කතානායකතුමනි, ඔබතුමා කිව්වා මෙන්න මේ කාරණේ මම 27 2 යටතේ තියෙන නීති විරෝධීයි කතානායකර විසින් සිඳුරු කරලම යම් ප්‍රශ්නයක් හැර මහලේ කමරයට දැනුම් දී ලැබී ඇති සියලු ප්‍රශ්න දැනුම් දෙන ලද දින සිට සම්පූර්ණ දින 7ක් ඉක්ුත් වන්නට මත්තෙන් නොයදෙන දිනකදී පිළිතුරු ලැබීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයෙන් ඇතුළත් කරනු ලැබිය යුතුයි. දැන් ඔබතුමා කිව්වා නිවාඩු දින හැර කියලා. එතන තියෙන පරස්පරතාවය මට පොඩ්ඩක් ඔබතුමා පැහැදිලි කරන්න. දැන් මේකේ ස්ථාවර නියෝග 27 2 යටතේ තියෙන්නේ නිවාඩු දින කතන්දරයක් නැහැ. දින 7ක් ඉක්ුත් වෙන්නට මත්තෙන් න්‍යාය පුස්තකයට ඇතුළත් කරන්න ඕන කියලා. ඔබතුමා කියපු කාරණේ කිව්වා නිවාඩු දින හැර දින 7ක් කියලා. ඉතින් මොකද්ද ඒකේ තියෙන සත්‍යතාවය? මොකද්ද
නෑ ඒ මේ කියන්නේ දින 7ක් ඇතුළත ඇතුල් වෙන්නේ නැහැ. 8 වෙනි දවසේ ඉඳලා ඇතුල් කරන්න පුළුවන්.
මේ ස්ථාවර නියෝග වල තියෙන නිවාඩු දින කතන්දරයක් නෙමෙයි, සම්පූර්ණ දින 7ක් ඇතුළත ඒ ඉක්ුත් වෙන්න මත්තෙන් ඇතුළත් කරන්න ඕන කියලා. දැන් ඔක ස්ථාවර නියෝග කවද්ද වෙනස් වුනේ?
දින 7ක් ඇතුළත බැහැ, ඊට පස්සේ ඇතුළත.
පස්සේ පුළුවන් කියලා කියන්නේ.
ඒ කියන්නේ වෙනස් වුණාද මේ ස්ථාවර නියෝග?
ඔබතුමා එන්නේ පැහැදිලි කරලා දෙන්න අපි.
මේ මේකේ තියෙන්නේ පැහැදිලිවම
මේ සභාවේ
කාර්යය. සම්පූර්ණ දින 7ක් ඉක්ුත් වන්නට මත්තෙන් නොයදෙන දිනකදී.
ඔබතුමා ආව නම් ඕක පැහැදිලි කරලා දෙනවා මේ සභාවේ කාලය ගන්න නැතු.
ඒතර නිවාඩු දින හැර කතන්දරයක් නැහැ නේ මේකේ.
ඉන්න ඔබතුමා එන්නකෝ මම පැහැදිලි කරලා දෙන්න.
ඔබතුමා ඒක ඒ තාක්ෂණික කාරණේ ඔබතුමා නිවැරදි කරන්න. ලක්ෂණ
කිරියල්ල සංවිධායකතුමා.
දැන් අපේ තමින්ද බද්දතුමා කිව්වා එතුමා ප්‍රශ්න 300ක් දීලා තියෙනවා කියලා.
ඔව්.
They are not out of time. වෙලාවට දීලා
තියෙනවා. පිළිගන්නවා.
වෙලාවට දීලා තියෙනවා.
ඔව් ඒක හරි. ඒක
වෙලාවට දීලා තියෙනවා මේ.
දැන් ඒ වගේම අපිට පක්ෂ නායක රැසීමේදී කතා කළේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ එක මන්ත්‍රීවරයා ප්‍රශ්න 300යි 500යි දීලා තියෙනවා. ඈ එහෙම දීලා තියෙන අතරේ තවත් මන්ත්‍රීවරු මොකද මන්ත්‍රීවරු සියලු දෙනාගේම අයිතිය ප්‍රශ්න ඇසීම. තවත් මන්ත්‍රීවරු කණ්ඩායමක් ඉන්නවා ප්‍රශ්න 3යි 4යි 2යි දීපු කට්ටිය. දැන් මේ ප්‍රශ්න 2300 ඒ දීලා තියෙන එක දවසේ දීලා තියෙනවා සමහරු. ඒතොර ඒ ටික එකතු වෙලා එනකොට අර මන්ත්‍රීවරුන්ට කවදාවත් අවස්ථාවක් ඉන්නේ නැහැ. තව අවුරුදු ගාණක් යනතුරු. ඔව් විජේසිරි මන්ත්‍රී.
ගරු කතානායකතුමනි අපි එකවර දුන්නාද නැද්ද කියන කාරණේ නෙමෙයි ගැටලුව තියෙන්නේ. ඔතුමා කිව්ව විදිහට ඒක න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීම. ඔව්. මන්ත්‍රීවරයාගේ තියෙන දක්ෂතාවය අනුව මේ ප්‍රශ්න කිරීමේ හැකියාව තියෙනවා ගරු කතානායකතුමනි. නමුත් ගරු සභානායකතුමා ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් හැටියට අපි ගරු කරන අය හැටියට ඔබතුමා මේ වගේ පසුපෙලේ මන්ත්‍රීවරුන්ගේ කටහඬ නියර කරලා ගන්න එපා ගරු ජ්‍යෙෂ්ඨ ඇමතිතුමනි. අපි ඔබතුමා ගරු කරලා තිබුණා. මොකද ඔබතුමාගෙන් තමයි සමහර වෙලාවට අපි පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඉගෙන ගත්තේ.
ඔව්. නායකතුමනි මම හිතන්නේ
මම කැඳවන්න මේ නායකයෝ කියන්නේ නැහැ. ඉතින් කැඳවන්න කරු කතානායකතුමනි ප්‍රශ්නයක් තියෙන මන්ත්‍රීවරයෙක් ඉන්නවා නම් කැඳවන්න පක්ෂ නායක කමිටියට අපි එක කරලා දිනවා මේ ඉස්සෙල්ලා
කැඳවලා
අහන්න මේ කියන දේ
එතුමා ඉන්නේ. හරි ඉන්න අපි කැඳවමු කරු කතානායකතුමනි.
ඔව්
දැන් මම හිතන්නේ අපි පක්ෂ නායක රැස්වීම පවත්වන්නේ මේ පාර්ලිමේන්තුවේ ක්‍රියා පටිපාටිය ඉතාමත් වැදගත් විදිහට කරගන්නට පුළුවන් විදිහට දෙපැත්තම මේ සාකච්ඡා කරලා ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කිරියල්ල හිටපු ඇමතිතුමාගේ අපේ ප්‍රධාන විපක්ෂ සංවිධායකතුමාගේ දැන් කතානායකතුමත් කිව්වාද පක්ෂ නායක රැස්වීමත් අපි තියලා වාඩි වෙලා මේ කතාව ඔබතුමාගේ පසුබිලේ ඉන්න මන්ත්‍රීතුමාවත් අපි කතානායකතුමාගේ ඉල්ලීමක් කරනවා චමින්ද මන්ත්‍රීතුමාවත් ගෙන්නන්න කියලා. හේතුව අපේ සභානායකතුමාවත් අපේ පාර්ලිමේන්තුවත් අපේ ආණ්ඩුවත් කිසිසේත්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටහඬ මේ මේවා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබතුමාලා අහන ප්‍රශ්න වලට අපි හැම වෙලෙම උත්තර දීලා තියෙනවා. අපි හැමතිරු ඇවිල්ලා ඒ නිසා ගරු කතානායකතුමනි හැමදාම මේක උදේ මේ වගේ ගිහිල්ලා මේ අපේ වටිනා කාලේ අපේ මන්ත්‍රීන්ට කතා කරන දින වටිනා කාලේ තමයි නැතු යන්නේ. දැන් බලන්න විනාඩි 10 12ක් ගිහිල්ලා ඉවරයි කතානායකතුමා. ඔව්. ඒ අන්තිමට වෙන්නේ අවසානයේ කතා කරන දින මන්ත්‍රීන්ට විනාඩි 10ක් කියලා දාපුවම හවස්සේදී හම්බෙන්නේ විනාඩි 3යි. ඒ නිසා මේක උදේ කරන්නේ නැතුව අපි පක්ෂ නායකයෝ එකතු වෙලා ගරු කතානායකතුමනි මේ අපි තීන්දුවක් ගමු. ඒක ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරන්නේ.
හොඳයි. මම කියන්නවන්නේ ඕමාරික කර්මන්තුමනි.
ඔයිට බෝඩ ගරු කතානායකතුමනි දැන් මේ මේ දවස්වල කොවිඩ් ව්‍යාප්තියත් එක්ක කොළඹ නගරයේ ඉන්න ජනතාව ලොක්ඩවුන් වෙලා ඉන්නවා. එතකොට අපි දන්නවා මේ කොළඹ නගරයේ එක ගෙදර ඉතාම පොඩි ප්‍රමාණයක පවුල් දෙක තුන ජීවත් වෙනවා. එක පැත්තකින් මේ මිනිස්සු බඩගින්නේ ඉන්නවා. විමල් විරවංශ මහත්තයා කියනවා 5000ක් දුන්නේ මාසෙකට කියලා ඉවරලා. තව පැත්තකින් ඩ්‍රෝන කැමරා දානවා. දැන් නෑ කතානායකතුමා අපට කින්න නෑ ඒ ඩ්‍රෝන කැමරා දාලා වැඩක් නෑ. මේ මිනිස්සු එක ගෙදර පවුල් දෙකක් ඉන්නකොට සික්කමයක නිදාගන්නේ. එතකොට මේ මිනිස්සු එක පැත්තකින් බඩගින්නේ මරනවා.
අනිත් හරි බොහොම ස්තුතියි. ලිපි ලේඛනයේදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා ප්‍රමුඛ
බොහොම ස්තුති කතානායකතුමනි. උදේ ටීවී ෂෝ දාන ගරු කතානායකතුමනි 20:21 කෙටුම්පත් ඇස්තමෙන්තුල පාට අධිහි යෝජනත්‍ය වෙනස් කිරීම ලයිස්තුවට මම ඉදිරිපත් කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි
ගරු කතානායකතුමනි පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකාවේ නව නිපුණකරුවන්ගේ නිකුත් සම්බන්ධ අදහස් සම්බන්ධ සදහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාව යොමු කළ යුතුයයි ගරු කතානායකතුමනි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම ගාමිණී ලොග්ගිය මැතිතුමා පැමිණ නැත. නිමල් ලංස මැතිතුමා පැමිණ නැත. ප්‍රසන්න රණවීර මැතිතුමා පැමිණ නැත. යූකේ සුමිත් උඩුකුඹර මැතිතුමා පැමිණ නැත. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා පැමිණ නැත. ප්‍රධාන වැඩ කටයුතු 2021 පනත් කෙටුම්පත විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාව
ගරු කතානායකතුමනි දැන් අර කලින් අපේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රශ්න පිළිබඳව කතා කරද්දි ඊට කලිනුත්
කිව්වා
විපක්ෂ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දෙනවා වගේම සියලු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ප්‍රශ්න අහලා
තියෙනවා
අවස්ථාවද කැඳවලා සාධාරණයක් ඉටු කරන්න
කියලා ඉල්ලසින් ප්‍රකාශ කළා එක්කන්න බොහොම ස්තුතියි. පළවෙනි වගන්තිය සභාවේ 1 දෙකේ සිට 10 වෙනි වගන්තිය දක්වා
කරුක සභාපතිතුමනි පළවෙනි උපලේඛනයේ දෙවැනි උපලේඛනයේ තුන්වැනි උපලේඛනයේ සලකා බලනතෙක් දෙවැනි වගන්තිය සිට දහවෙනි වගන්තිය දක්වා සලකා බැලීම කල්තබිය යුතුයි යෝජනා කරනු
මේ දෙකේ සිට දහවෙනි වගන්තිය දක්වා අධිකර ජනාධිපතිතුමා
කාර්ක
සභා එකඟද
ආයි
දෙවැනි පළවෙනි වගන්තිය සිට දහවෙනි වගන්තිය දක්වා අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය කාර්යාලය පරිමාධිකරණ වල විනිශ්චයකාරවරු රාජ්‍ය අමාත්‍ය මණ්ඩල කාර්යාලය රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය අධිකරණ සේවා කොමිෂන් සභාව ජාතික පොලිස් කොමිෂන් සභාව පරිපාලන අභ්‍යාචන විනිශ්චය අධිකාරිය හා අල්ල සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එතන සිට මුදල් කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය පාර්ලිමේන්තු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය මැතිවරණ කොමිෂන් සභාව ජාතික විගණන කාර්යාලය පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමාගේ කාර්යාලය විගණන සේවා කොමිෂන් සභාව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සීමා නිර්ණය කොමිෂන් සභාව මෙන්න මේ ආයතන අද දින සාකච්ඡාවට භාජනය කරනු ලැබේ. කපාහැරීමේ යෝජනාව
ගරු කථානායකතුමනි 2021 විසර්ජන පනත් කෙටුම්පතේ කාර්ක සභා අවස්ථාවේදී අද දින 2021 විස්තර සඳහා විවාදයට ගැනන අමාත්‍යංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක 1, 2, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 19, 20, 21, 22, 23, 24 දරණ වැශේෂයන්ගෙන් සම්ප්‍රධානකූලව එක්ෙක් වැඩසටහනේ සියලුබ පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි මගේ කතාව පටන් ගැනීමට මත්තෙන් මම අපේ දිස්ත්‍රික්කයේ ප්‍රශ්න කීපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කඩුවන්නාවේ නගරයේ තිබ්බ ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් ඉදිකරන ලද ඔරලෝසු කණුව නගර සභාව විසින් රාත්‍රියේ ගලවලා ලංකා පුරාම තියෙන මේ ඔරලෝසු කණුව ගැලවීමේ කුමන්ත්‍රණයක් තියෙනවා මේ පළවෙනි එක. ඉතින් මේක අපි හෙලා දකින්න ඕන. නගර සභාව රාත්‍රියේ පැය 24 කින් රාත්‍රියේ ගලවලා අශෝභන ක්‍රියාවක් එක ඔබතුමා පිළිගන්නේ නැති. ඉතින් ඒ අපේ චමල් මැතිතුමා ඉන්නවා. මං එතුමාගේ ඉල්ලීමක් කරනවා. ඒ ගැන හොයලා බලන්න කියලා. ඕනයිට් දෙරි මුඩි. ද ක්ලොක් තමයි එවරිති. ඉතින් ලංකා පුරාම මේ ඔරලෝසු කර ඉවත් කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා මේක ඔබ අග අපේ චමල් මැතිතුමා හොයලා බලන්න කියලා මං ඉල්ලීමක් කරනවා. ඒ වගේම අද පාසල් අරින දවස. නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් ගරු කථානායකතුමනි ධර්මරාජේ ළමයි ධර්මරාජ විදුලියේ ළමයි 4000කින් 75යි ඇවිල්ලා තියෙන්නේ. ඔන්ලි 75 එකක්. මුළු මහනුවර දිස්ත්‍රික්කෙම 5%ක් 10%ක් අතර තමයි ළමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකෙන්ම පේනවා ඇත්ත වශයෙන්ම බොහෝ පාසල්වල සනීපාරක්ෂක කටයුතු ඉතාමත් පහළ මට්ටමක තියෙන්නේ. ඒ වගේම PHIලා මානුවර දිස්ත්‍රික්කයේ PHIලා පාසල් 60කට එක්කෙනයි. PHIලා ඉන්නේ පාසල් 60කට එක්කෙනයි ගරු කථානායකතුමනි. බෙහෙවින ප්‍රමාණවත් නැහැ. ඉතින් මේක ආණ්ඩුකාරයට කියලා හරි තාවකාලික කට්ටිය බඳුගෙන හරි මේක වැඩි කරන්නේ කියලා මොකද පළාත් සභාව දැන් නැහැ. මං ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ රුපියල් 5000 ලොක්ඩවුන් කරලා තියෙන ප්‍රදේශවලට තව 5000ක් දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හැමතැනටම නෙමෙයි ලොක්ඩවුන් කරලා තියෙන පළාත්වලට 5000ක් දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා වැඩිපුර. මොකද ඒ අයට කුලී වැඩ කරන්නත් බෑ. එළියට එන්නත් බෑ. ජීවත් වෙන මාර්ගයක් නැහැ. ඉතින් මේ වැශේෂයේ දිහා බලනකොට එක අතකින් අපිට කනගාටුවක් ඇති වෙනවා. මොකද 19 වෙනි සංශෝධනයේ යටතේ මේ ආයතන වලට අද සාකච්ඡා කරන ආයතන වලට ශ්‍රේෂ්ඨ අධිකරණයට උපරිම අධිකරණ විනිශ්චයකාරවරු රාජ්‍ය සේවා කොමිෂන් සභාව අධිකරණ සේවා කොමිෂන් සභාව ජාතික පොලිස් කොමිෂම පරිපාලන අභියාචනා විශේෂ අධිකාරිය අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව මුදල් කොමිෂන් සභාව මේ ආයතන සියල්ලටම ස්වාධීනත්වයක් තිබ්බා. 19 වෙනි සංශෝධනය යටතේ මේ ආයතන වලට කෙනෙක් පත් කරනකොට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ගත යුතුමයි. ජනාධිපතිතුමා නමක් නම් කෙරුවාම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ව්‍යවස්ථාදායක සභාවට බලය තිබ්බා නම් ප්‍රතික්ෂේප කළා ජනාධිපතිතුමාට වෙනමක් එවන්න කියලා. ඒක 19 තිබුණා. නමුත් අද එහෙම නැහැ. අද පරිපාලන සභාව පත් කළා මේ උසස් නිලතල දරන ආයතන වලට ජනාධිපතිතුමා එවන්නම් පිළිගන්නම ඕන. ඉතින් ස්වාධීනත්වය නැති වෙලාට කරු කතා නැගතුමනි. හුඟක් දියුණු රටවල් වල ජනාධිපතිතුමාට නම් කිරීමේ බලය තිබ්බත් ඇමරිකාව ගත්තොත් මේ උසස් නිලතල වලට සෙනෙට් සභාවේ අනුමැතිය එනවා. ඒ නම් කරන පුද්ගලයා සෙනෙට් සභාවට එනවා ඉදිරියට. ශ්‍රේෂ්ඨාධිකරණයට විනිශ්චයකාරය පත් කරනව නම් සෙනෙට් සභාවට ඇවිල්ලා එතුවාගෙන් ප්‍රශ්න කරනවා දවස් ගණන්. එක දවසක් නෙමෙයි. ඒක ටීවී එකේ ලයිව් දෙනවා මුළු ඇමරිකාවෙම. ඉතින් හැම කෙනෙක්ම බොහොම කිරිලා මැන්නලා තමයි පත් කරන්නේ. නමුත් අද ඒක නැහැ. අද මේ ආයතන සියල්ලම කණගාටුයි කියන ජනාධිපතිතුමාගේ සපත්තුවට යට වෙලා තියෙනවා. ඉතින් මේව ස්වාධීනව ක්‍රියා කරන්න පුළුවන්ද? අපි දැක්කා ශිරාණි බණ්ඩාරනායක මැතිණිය ඉදන් නඩු තීන්දුවක් දුන්නා. දිවිනඹුගේ නඩුව රජයට විරුද්ධව. මොකද්ද කෙරුවේ? එතුමියව පාර්ලිමේන්තුවට ගෙන්නලා එතුමියව අස්කිරුවා. අග්‍රමිනිස්ටර්කාර ධූරයෙන් ඉවත් කෙරුවා. ඉතින් අත්ත වශයෙන්ම අපිට අපේ ව්‍යවස්ථාවේ ප්‍රධානම අංගය තමයි බලතල බෙදා ගැනීම, සෙපරේෂන් ඔෆ් පවර්ස්. විධායකයේ ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවට ස්වාධීන ආයතන. මෙවන් නිදහසේ කටයුතු කරන්න අවස්ථාව දෙන්න ඕන. අද මේ 20 වෙනි සංශෝධනයෙන් පස්සේ ගරු කතානායකතුමනි මේ බලතල බෙදා දීම අවුල් වෙලා තියෙනවා. අධිකරණයේ ස්වාධීන වැඩ කිරීමේ අයිතිය අහිමි වෙලා තියෙනවා. ව්‍යවස්ථාදායක සභාවට ව්‍යවස්ථාදායකට බලය අහිමි වෙලා තියෙනවා ස්වාධීන වැඩ කරන්න. ඒ වගේම අධිකරණයට බැරි වෙලා තියෙනවා. බලතල බෙදා ගන්න ඕන. මට නම් පුදුමයි ඇත්ත වශයෙන්ම. මේ වගේ බලතල බෙදා ගැනීම, සෙපරේෂන් ඔෆ් පවර්ස් ඉවත් කිරීම ගැන අපිට ප්‍රහේලිකාවක්. අපිට ප්‍රහේලිකාවක්. මොකද ඕනම ව්‍යවස්ථාවක අත්‍යවශ්‍යම තමයි බලතල බෙදා ගැනීම. විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණ. දැන් අපේ රටේ ව්‍යවස්ථාවේ ය
නායකතුමනි, දැන් ඔබතුමා කිව්වා අපි අර ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාරතුමියව ඉවත් කෙරුවා කියලා. ඒක අපි ඉවත් කෙරුවේ ව්‍යවස්ථානුව පාර්ලිමේන්තුව. ඒක අදටත් අපි නිවැරදි කියලා කියන අදටත්. හැබැයි ඔබතුමාලා බලයට ආපුවාම අසත්සාලි නැමැති පුද්ගලයා ගිහිල්ලා අග්‍රවිනිශ්චකාරයා ගෙදරට ගිහිල්ලා කිව්වා පෑයකින් ඉල්ලලා අස්සුනේ නැත්තම් ඇදලා එළියට දානවා කිව්වා. එහෙම ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධව තමයි ඔබතුමාලා කටයුතු
කළේ.
We stand, we stand. අග්‍රවිනිශ්චකාරතුමිය අයින් කරපේක අදටත් අපි කියනවා නිවැරදි. ව්‍යවස්ථානුකූලව කෙරුවේ කියලා. හැබැයි ව්‍යවස්ථාවට විරුද්ධව කෙරුවේ ඔබතුමාලගේ යහපාලන ආණ්ඩුව.
මම මේ කතා කරන්නේ මේ නීතිය ගැන, නීතියෙන් වෙච්ච දේවල්. නීතියෙන් පිටත වෙච්ච දේවල් ගැන මම දන්නේ නැහැ. ඒව ඇත්ත වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. I don't know. I am not aware of that. Anyway, දැන් වෙලා තියෙන්නේ දැන් ඉන්දියාව ගත්තොත් එහෙම ඉන්දියාවේ ව්‍යවස්ථාවේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ගන්නවත් දීලා තියෙනවා මේ බලතල බෙදා ගැනීම සෙපරේෂන් ඔෆ් පවර්ස් අයින් කරන්න බෑ කියලා. ඒක වෙනස් කරන්න බෑ කියලා ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අනුව තීන්දුව ගන්නවක් දීලා තියෙනවා. ඉතින් අපිට ප්‍රහේලිකාවක් ලංකාවේ මේ සෙපරේෂන් ඔෆ් පවර්ස් නැති කිරීම, බලතල අහිමි කිරීම නිත්‍යානුකූල වෙන්නේ කොහොමද කියලා මම අහන්න සතුටුයි. ඉතින් ඇත්ත වශයෙන්ම අද ගරු කතානායකතුමනි මේ ව්‍යවස්ථාවේ පත්වීම 75ක් තියෙනවා. පත්වීම 75ක්. අගමැති, ඇමැති, නියෝජ්‍ය ඇමැති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරු මෙතිවන කොමසාරිස්තුමා ඔඩිටර් ජෙනරල් 75ම වත් කරන්න ජනාධිපතිතුමා. ඒක හරියද? කිසි කෙනෙක්ගෙන් අහන්න ඕනේ නැහැ. හිතුවා වත් කෙරුවා. ඒක හරියද? ඒකයි අපි කියන්නේ කිසිම සංවාදයක් නැතුව ජනාධිපතිතුමාට වත් කරන්න පුළුවන්. අපේ රටේ ප්‍රශ්නෙත් ඕකයි. අද රටේ සංවාදයක් නැහැ. විපක්ෂයත් එක්ක, සිවිල් සමාජයත් එක්ක, වෘත්ති කියන එක කිසිම සංවිධා කිසිම සංවාදයක් නැහැ. කෝවිඩ් ආපු වෙලාවේ රජය මැතිවරණ තියන්න 20 වෙනි සංශෝධන නිසා අවුරුද්දක් කාලේ නාස්ති කෙරුවා. කිසිම සංවාදයක් තිබෙන්නේ නැහැ. මම ඔබතුමාට මතක් කරන්න කැමති ඉන්දියාවේ බුද්ධිමතෙක් කියලා තියෙනවා මේ කෝවිඩ් වසංගතයට පුරුදු දෙන්න නම් රටේ සියලුම අයත් එක්ක සංවාදයක් තියෙන්න ඕන කියලා. ඒ සංවාදය තුලින් තමයි මැදට එන්නේ. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි මේ පාර්ලිමේන්තුවේ මේ කෝවිඩ් ගැන හිතන්නත් කලින් කවුරුවත් ජනවාරි මාසේ 24 වෙනිදා කිව්වා එයාපෝට් එක වහන්න කියලා. මේ අවුරුදු 25 හිටපු නායකයෝ ඉන්නවා මෙතන, එක්කෙනෙක්වත් කිව්වේ නැහැ. එතුමා ජනවාරි මාසේ 24 වෙනිදා කිව්වා එයාපෝට් එක වහන්න කියලා. වැව්වේ නැහැ. පෙබරවාරි මාසෙත් කිව්වා, වැව්වේ නැහැ. ඔබතුමා වෙබ්සයිට් එකක් බලන්න, කාමරයට ගියාම ටයිවාන් කියන රට, ලංකාවගේ දූපතක් බිලියන 22යි ඉන්නේ. චීනට ආසන්නව ඉන්නේ. මොකද්ද රහස? අද ටයිවාන් වලට ගියොත් සාමාන්‍ය රටක්. කාර්යාල ඇරලා කඩසාප්පු ඇරලා උත්සව ඇයි ඒ? ඉස්සෙල්ලාම ගුවන්තොටුපළ ජනවාරි මාසේ වැහුවා. අපේ ගුවන්තොටුපළ ජනවාරි මාසේ වැහුවා නම් ඔය පළවෙනි 100 ආවේ යුරෝපෙන් ඉඳලා, ඉන්දියාවෙන් ඉඳලා ඒ 100 එන්නේ නැහැ. නමුත් නොමිනේෂන් නරම් මාර්තු මාසේ නාම යොදනා ගත්තයින් පස්සේ තමයි එයාපෝට් එක වැහුවේ. එතනයි මුල් වැරද්ද. තයිවානේ ගිය මාස 7ටම චීනෙට ඉතාම තාසන්නව තියෙන රටක් එකම කොරෝනා රෝගියෙක් හම්බ වෙලා නැහැ. ඒකට හේතුව තමයි ගුවන්තොටුපළ නියම වෙලාවට වැහුවා. සංවාදයක් නැහැ රටේ. සංවාදයක් නැහැ පාලි. දැන් විවස්තාවක් හැදුවා 20. පාර්ලිමේන්තුවේ සංවාදයක් තිබ්බද? විවස්තාවක් හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් ආංශික අධීක්ෂණ කාර්යක සභාවට ගියාද? ඊතර සාකච්ඡා වුණා නම් මීට වඩා හොඳ තත්වයක මැදට එන්න තිබුණා. නමුත් ස්ථාවර නියෝග අත්තිදේවල සභානායකතුමා ආංශික අධීක්ෂණ කාර්යක සභාවට අරින්නේ නැතුව මේක සම්මත කෙරුවා. ඒක හරියද? මේ සංවාදය මම දැක්ක ඉම්රාන් ඛාන් කියන පකිස්තාන් ජනාධිපතිතුමා ඔහු කියලා තිබ්බා ප්‍රකාශයක්. මොකද්ද කිය? අගමැතිතුමා ඔහු කියලා තිබ්බා මේ මිලිටරි යට රට පාලනය කරන්න බෑ. ඒක වෙබ්සයිට් එකේ තියෙන ඔබතුමා බලන්න එක. මම ඔබතුමාට ඕනනම් එවන්න. ඒගොල්ලෝ කැදේ මිලිටරි පාලකයෝ කියන්නේ කන්දක් පෙන්නලා කිව්වොත් මේක අල්ලගන්න කියලා ගිහලා අල්ලගන්නවා. හැබැයි ඊට පස්සේ රටක් පාලනය කරන්න බෑ. මොකද සංවාදයක් නැහැ, සාකච්ඡාවක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට එක තියෙන්න ඕන. මේක ඕඩර්ස් දීලා කරන්න බෑ. ඉතින් අද ඒ රටේ සංවාදයක් නැහැ අවසනාවකට. ඉතින් මේ සංවාදයේ නොමැතිකම නිසා අපි දවසෙන් දවස ප්‍රපාතයට වැටෙනවා. එතකොට දැන් මේ විවස්ථාදායක සභාවකට කවුද ඉස්සෙල්ලාම ගෙඩාවේ? අපේ රටට හඳුන්වා දෙන්න කවුද? චන්ද්‍රිකා මැතිනිය. අපේ චමල් මැතිතුමා දන්නවා වයම මැතිවරණයෙන් පස්සේ මේ උසස් නිල්තල දරන ආයතන ස්වාධීන වෙන්න ඕන කියලා මතයක් තිබ්බා. මොකද වයම මැතිවරණයේ පොලිසිය, මැතිවරණ නිලධාරීස් සිල් දෙනාම ආණ්ඩුවේ මර්ධනයට යටත් වුණා. පස්සේ චන්ද්‍රිකා මැතිනිය තමයි මේ විවස්ථාදායක සභාව ඇති කළා. මේ උසස් නිලතල මේ විවස්ථාදායක සභාවකින් අනුමත කළ යුතු කියන යෝජනාව ගෙනාවේ. ඒකට මුළු පාර්ලිමේන්තුවම 3-2 දුන්නා. ඊට පස්සේ 18 ගෙනාවා. 18න් මේ විවස්ථාදායක සභාව හොසිරුවා. ආයි 19 ගෙනාවා. 19ටත් මුළු පාර්ලිමේන්තුවම ඡන්දෙ දුන්නා. දැන් විශ්සැවිල්ල තියෙනවා. මෙතන වෙනස මේකයි. අපිට ප්‍රතිපත්තියක් තිබ්බා. අපි හැමදාම ව්‍යවස්ථාදායක සභාවට ඡන්දෙ දුන්න පක්ෂව. නමුත් මේ එයා පැත්තේ ඉන්න අය ඇති කරපු අය 17 නැති කෙරුවා 18 නැති කෙරුවා. ඒකට ඡන්දෙ දුන්නා. ඊට පස්සේ 19 අපේ යන්නෝ කාලේ අපිට 42 හිටියේ. We had only 42. තබුන්නාන්තලා සහයෝගය දුන්නේ නැත්නම් අපිට ඒක ගේන්න බෑනේ. 19ට සහයෝගය දුන්නා. ඇති කරන්නයි නැති කරන්නයි අපේ දිනේෂ් මන් දිනේෂ් මැතිතුමා අපේ චබල් මැතිතුමා මේ විවත්තාදායක සභාව ඇති කරන්නත් ඡන්දෙ දුන්නා නැති කරන්නත් මොකද්ද ප්‍රතිපත්තිය ඔබ sorry අපේ ඔබතුමා උදේ ගයිඩ් කරුවානේ කමන්නයි ඉතින් ප්‍රතිපත්තිය නැතිකම අනිත් එක මේ අපිට තිබ්බ මට මතකයි මෛත්‍රීපාල සිසේන මැතිතුමා ජනාධිපති වෙලා G8 එකට ගියාම එතුමාට ආරාධනය කෙරුවා G8 නායකින් එක්ක එකට වාඩි වෙන්න කියලා. G8 නායකයෝ ආරාධනා කෙරුවා ඒ අයත් එක්ක වාඩි වෙන්න කියලා. මොකද ලංකාවේ සිද්ධ වෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී තත්වයන් නිසා අපේ රටට විශාල කීර්තියක් ආවා. ඒකාධිපති පාලකයන් ඉන්න රටවල් වලට ගරු කතානායක තුමනි ආයෝජකයෝ එන්නේ නැත. එන්නේ නැහැ. අධිකරණයේ ස්වාධීනත්වයක් නැත්තම් එන්නේ නැහැ. මං කනුරුත් මේක පාර්ලිමේන්තුවේ කිව්ව ඇමරිකන් ආයෝජන චීනෙට යන්න කලින් යුරෝප අහුලයි චීනෙට ගිහිල්ලා ඇමරිකාවෙත් චීනෙට ගිහිල්ලා අවුරුදු 3ක් උසාවි ටික හැදුවා චීනේ ඒ ස්වාධීනත්වය ලැබෙනතුරු ආයෝජකයන් ගියේ නැහැ අවුරුදු 3ක් ගිහිල්ලා තමයි ආයෝජකයෙක් ගියේ ඉතින් ඇත්ත වශයෙන්ම මම මතක් කරන්න ඕන ආයෝජකයෝ ලංකාවට එන්න නම් මේ ආයතන ස්වාධීනත්වය අවශ්‍යයි. ආයතන ස්වාධීනත්වය නැත්නම් කිසි කෙනෙක් අපේ රටට එන්නේ නැහැ. බලන්න මැතිවරණ කොමිසම ඔබතුමාට මැති ගැති ඒ කාලේ මැතිවරණ යුද්ධ. ඒ ස්වාධීනත්වය දුන්න නිසා තමයි නීති රීති හැදලා අද මැතිවරණයක් කියන එක ජනතාවට බරක් නෙවෙයි. බොහොම නිහඬව යුරෝපීය රටවල් වල වගේ කරගෙන යනවා. ඒ නිදහස දුන්න නිසා ඔය සමාජික වෙනස් කරන් තිබ්බනේ සමාජික වෙනස් කරන් තිබ්බනේ සමාජිකයන් හොඳ නැත්තම් එතකොට 19 20 ගේනකොට කිසිම සංවාදයක් තිබෙන්නේ නැහැ මට මතකයි අපි 19 ගේනකොට අපිට 42යි හිටියේ නමුත් අපි විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක්ක මේ කමිටි රූල්ස් වල කොච්චර සාකච්ඡා පැවැත්වුවද? තමුන්නාන්සේලා ඡන්දෙ දුන්නේ නැත්නම් අපිට 19 ගේන්න පුළුවන්ද? දිනේෂ් ගුරුවරට මැතුවා මට මතකයි එදා යෝජනා ගණනාවක් ගෙනාවා. අපි ඒ සියලු යෝජනා වලට කැමති වුණා. ඔබතුමා ගෙනාවනේ සෑහෙන ගාණක්. මේ අය කියලා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 7 දෙනෙක් දැම්මා. විවස්ථාදායක සභාවට ඔබතුමාලා කිව්වේ ඒක වැරදි එතකොට එතකොට දැන් මෙතන මේ රජයේ සේවකයෝ ඉන්නවා ඉහළ පෙළේ අය අපි මේ අය ඉල්ලන සියලු පඩි වැඩි කිරීම අපි දුන්නා නැහැ කියන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකාරී විනිශ්චයකාරයට දුන්නා රජයේ සේවකයන්ට දුන්නා අපි එක පඩි වැඩි කිරීමේ ඉල්ලීමක් අහක දැම්මේ නැහැ අපි ඔක්කොම දුන්නා අපි ආර්ථිකය මෙහෙුවේ නැහැ කියන හරියට නමුත් අපි සියලු පඩි වැඩි කිරීම් දුන්නා අපි ජනවාරි මාසේ 2020 ජනවාරි මාසේ අපි රජයේ සේවකයන්ට විශ්‍රාමිකයන්ට පඩි වැඩි කිරීමක් දීලා තිබ්බා ඒක මේ රජය අවශ්‍ය කළා. ඇත්තටම ගරු කතානායකතුමනි ආණ්ඩුව අමාරු වෙන්නේ. ආණ්ඩුවම ආදායම නැති කරගත්තානේ අපිට බැලල වැඩක් නැහැනේ. වැට් එක අඩු කළා කෝටි 60,000ක්. කෝටි 60,000ක් නැති කරගත්තා. අපි බලිද? අද වැට් එක තිබ්බනම් තිබ්බ විදියට ආණ්ඩුවට ආර්ථික ප්‍රශ්න නැහැ. මේ ඉල්ලීම් සියල්ලම දෙන්න තිබුණා. නමුත් කෝටියද 60,000 කාපු හැටිය නැති කරගත්තාම ආණ්ඩුවකට යන්න බෑ. අපි ආදායම අපේ රජයේ වුණාඩු පාඩුකක් තිබ්බත් අපි ආදායම දෙගුණ කෙරුවා. We doubled the income. ආදායම තියෙන්න ඕන. මොන හැම ආණ්ඩුවක්ම ණය අරන් පාරවල් හදනවා, වතුර දෙනවා, නිවාස හදනවා. නමුත් අද ජනතාවට සහනයක් නැහැනේ මේ අයවැයෙන්. මතකයි අපේ අයවැය පළවෙනි අයවැය 2005 පිටු පහක් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ගැන අපි සඳහන් කෙරුවා. පිටු පහක් 5 pages. මේ ආණ්ඩුව එක වචනයක් කියලා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල. අද රටේ මිල පාලනයක් නැහැ. හිතෙන හිතර ගණන්. දැන් රජය ගැසට් ගැහුවට මම දැක්ක එක ස්වාමීන් වහන්සේ නමක් කියලා තිබ්බා. ජෝතිපාල කැසට් ගැහුවට වඩා මේ ආණ්ඩුව කැසට් ගහලා තියෙනවා කියලා. ස්වාමීන් වහන්සේ නමක් කිව්වේ. ඒ ගැසට් වල මොනවද තියෙනවද කියලා දැන් නෑ. දවසින් දවස වෙනස් වෙනවා. ඒ ගැසට් ගැහුවට ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ. මිල පාලනයක් අත රටේ නෑ. මට මතකයි අපේ ආණ්ඩුව කාලේ අපි සහල් මිල අඩු කරන්න අපි සභාගම පිහිටිව ශක්ති කියලා. අපි හර්ෂ දසිල්ලා මැතිතුමාගේ මූලිකත්වයෙන් මේ ශක්ති සභාගමට තිබ්බ හාල් ස්ටොක් එක. හාල් මිල වැඩි වෙනකොට අපි ස්ටොක් එක එළියට දැම්මා. ඒතකොට මිල පාලනයක් මේ රටේ සිද්ධ වුණා. නමුත් අද මේ ආණ්ඩුව ආයතනයේ ශක්තිය එක විතර ඇරලා අද පොළොන්නරුවේ මාෆියායකට අවශ්‍ය විදියට හාල් මිල පාලනය කරන්න ඉඩ දීලා තියෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා අපිට චෝදනා කෙරුවා අපි භික්ෂු දඩේමේ කියලා. දැන් ඊයේ පෙරේදා භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ ආරාමයට ගිහිල්ලා ඔව් වොයිස් කට් එකකුත් දීලා තිබ්බා. තර්ජනය කළා කට උත්තර දෙන්න කියලා. ඔබතුමා බලන්න වෙබ්සයිට් එක ඒව තියෙනවා. ඉතින් ගරු කතානායකතුමනි අනිත් එක අපේ ආණ්ඩුව ඕන අඩුපාඩුකම් තිබ්බත් අපි ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කෙරුවා. මේ නවීන ලෝකයේ හුදකලාව ජීවත් වෙන්න බෑ. දේශීයත්වය දේශීයත්වය කියලා හුදකලාව ජීවත් වෙන්න බෑ. අපි එක්සත් ජාතිකයේ සංවිධානයේ ලෝක වෙළඳ සංගමේ අපි ගිවිසුම් බස්සක් කරලා තියෙනවා. අපි ගිවිසුම් බස්සක් කරලා තියෙනවා. මම ඉවර කරනවා. අපි ගිවිසුම් බස්සක් කරලා තියෙනවා. ඔබතුමා දැක්කද මන්ද නැහැ යුරෝපා හවුල නිවේදනය අනතුරු හැඟීමක් කරලා තිබ්බා. දැන් ආනායනය බොහෝ දුරට අඩු කළා. මොකද යුරෝපයේ හවුලෙන් කිව්වේ ආනායනය අපනායනය දෙපැත්තටම යන්න ඕන. අපි විතරක් ඕගොල්ලන්ගේ බඩු ගන්නෑ. යුරෝපාවල 125ක් ගන්නවා. ඇමරිකාව 125ක් ගන්නවා. ඒතකොට ආනායනය අඩු කෙරුවොත් අපේ අපනායනය අඩු වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. අපි ජාත්‍යන්තරත් එක්ක අපි ගනුදෙනු කරන්න ඕන. මේ ආණ්ඩුව කරන්නේ මොකද? ජාත්‍යන්තරත් එක්ක තරහ වෙනවා. තරහ වෙන්නේ නරකයි. වෙනස්කම් තියෙන්න පුළුවන්. there may be differences. අපි මහින්ද සරසිංහ මැතිතුමා ඉන්නවා. you have to negotiate. සාකච්ඡා කරන්න ඕනේ ඈත් එක්ක. සම්පූර්ණයෙන්ම වහලා දාලා. අපි ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ කිව්වට. ඇයි අපි ගනුදෙනු කරන්නේ? චීනෙන් කොච්චර ණය ගන්නවද? චීනෙන් කොච්චර ණය ගන්නවද? වලදාලනේ. නමුත් චීනෙන් අපින් ගන්නේ 1%යි අපට ගන්න. අපේ අපට ගන්න චීන ගන්නේ 1%යි. යුරෝපාවල 120% ගන්නවා. ඇමරිකාව 120% ගන්නවා. ඒතර අපිට ඒ අය තරහ කරලා යන්න පුළුවන්ද? අපිට බෑ. ඉතින් අපේ ආණ්ඩුව සමගි පෙරමුණ රජය අපි තමයි එක්සත් ජාතික පක්ෂයේ උරුමකාරයෝ. අපි ජාත්‍යන්තරයත් එක්ක අපි වැඩ කරන්න සූදානම්. යටත් වෙන්න නෙමෙයි. නමුත් මේ නවීන ලෝකේ ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරන්න නැතුව ඉස්සරහට යන්න බෑ. ඉතින් ඒ අදහස් ඉදිරිපත් කරමින් මගේ වචන සල්පය අවසන් කරනවා.